තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අභිධර්මයේ නවන අභිධර්මයේ යන කෘතිය සම්බන්ධව පැහැදිලි කෙරෙන දේශනා මාලාව. මේ කෘතියේ අප විසින් බලාපොරොත්තු වෙනවා ඒ පිටු අංක වශයෙන් අරගෙන ඒ පිටුවල තියෙන ගැඹුරු තැන් අපැහැදිලි තැන් තවදුරටත් විස්තර කරලා දෙන්න. මෙම කෘතිය සමග මෙම දේශනය ඔස්සේ යමෙකුට ඒ තුළින් තවදුරටත් තේරුම් ගැනීමේ පහසුවතකා. විශේෂයෙන් මේ කෘතියේ මූලික සැකැස්ම තියෙන්නේ කාරණා දෙකක් පැහැදිලි කරලා දෙන්න. ඒ කියන්නේ අභිධර්මයේ හැදෑරීමේදී නිතර සඳහන් වන පරමාර්ථ හා සම්මුති කියන ඒ න්‍යාය පිළිබඳ පැහැදිලි කිරීමක් කරලා දෙන්න. ඊළඟට විඥානවාදී කියන ඒ කාරණේ පිළිබඳ පැහැදිලි කිරීමක් කරලා දෙන්න. මොකද මේ ආකාර දෙකම විශේෂයෙන්ම මේ විදර්ශනා භාවනාවට බලපාන ඒකේ මූලික සැකැස්මට ලොකු සම්බන්ධයක් තියෙනවා. ඉතින් ඒ විදර්ශනාව ගැන උනන්දු වෙන බොහෝ ඒ පිරිස අද සමාජයේ ඉන්නවා. කොහොමද විදර්ශනා භාවනාව කරන්නේ, කොහොමද එකට අඩිතාලම තමා ගන්න කියන කාරණය පිළිබඳව. ඉතින් ඒ සම්බන්ධයෙන් බොහෝ වැදගත් වෙනවා මේ අභිධර්මයේ තියෙන සමහර කරුණු. ඒවා ඒ විදර්ශනා භාවනාවේදී නිතර කතාවට ලක් වෙනවා. ඉතින් ඒ එනිසයි මේ කෘතිය සම්පාදනය කරන්න යෙදුනේ. ඉතින් ඒකෙන් ඒ ප්‍රධාන වශයෙන්ම මේ අප විසින් මේ දැකපු ඒ විදර්ශනාවට බාධක වන විදර්ශනා මාර්ගයේ වැරදි අතකට යවන කාරණා දෙකක් තමයි මේ පරමාර්ථ සම්මුති කතාවත් විඥානවාදයත් කියන කතා දෙක. ඉතින් ඒකට ආරම්භයක් ගැනීම වශයෙන් තමයි මුලින්ම මේ මුල් පරිච්ඡේදය සඳහන් වෙන්නේ. ඇත්තටම මුලින් අපි අදහස් කළා මේ අභිධර්මයේ බුද්ධ භාෂිතයක්ද නැද්ද කියන එක පිළිබඳ ස්වල්ප කරුණු ප්‍රමාණයක් දක්වන්නේ. ඉතින් ඒ මොකද මේ අවුරුදු බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 200කට පමණ පස්සේ මේක 200ක ඉඳලා මේක අභිධර්මය පරිණත වුණා, එහෙම නැත්නම් සකස් වුණා කියලා සමහර අය තුළ අදහසක් තිබෙනවා. ඉතින් එහි ඒ අදහස ගැන තවත් හොඳ විවරණයක් මේ කෘතියට වඩා ඇත්තටම අභිධර්ම පිටකයේ පළවෙනි පොත ධම්මසංගණි ප්‍රකරණයට ඒ බුද්ධ ජයන්ති ත්‍රිපිටකය සම්පාදනය කිරීමේදී ඒ සම්පාදක මණ්ඩලයේ ඒ යෙන්තබු ප්‍රස්තාවනාවේ වඩාත් හොඳ විස්තරයක් සඳහන් වෙනවා. ඉතින් අපි කෙටියෙන් අදහස් කළා මේක ගැන කාරණා ස්වල්පයක් දක්වන්න. දැන් සමහර අය ඉන්නවා සූත්‍ර පිටකය බොහෝ දුරට පරිශීලනය කරනවා අභිධර්මය ගැන තරම් විශ්වාසයක් නැති. ඉතින් සමහර අය ඉන්නවා සූත්‍ර පිටකයේ කොටසකට වැඩි අවධානයක් යොමු කරනවා, සමහර කොටස් ගැන තරම් අවධානයක් නැති. ඉතින් බුදුරජාණන් වහන්සේගේ වචන කියලා කියන්නේ කිසිම වචනයක් අපිට බැහැර කරන්න බෑ. හිස් වචන බුදු කෙනෙක් තුළින් කවදාවත් පිට වෙන්නේ නැහැ. වරක් බුදුරජාණන් වහන්සේ ඇක්ටේරියා වනයක් අසලකදී පෙන්නවා. අතට කොළ මිටියක් අරගෙන මේ කොළ මිටිය වගේ තමන් වහන්සේ දේශනා කරපු ප්‍රමාණය මේ මුළු වනයේම තියෙන ඉතුරු කොළ ටික වගේ කියලා නොදෙසු කරුණු. එතකොට බුදුරන් වහන්සේ යමක් දේශනා කළාද ඒක ඒකාන්තයෙන්ම අපේ නිවනට සඳහාමයි, අර්ථය පිණිසමයි, එතකොට අවබෝධය පිණිසමයි දේශනා කළේ. ඉතින් ඒ අභිධර්මයේ කියන එකත් ඉතින් බුද්ධ වචනයක් නම් ඒක ඒකාන්තයෙන්ම අප විසින් ඒ අපේ නිවන් මාර්ගය සඳහා යොදා ගත යුතු වෙනවා. ඉතින් ඒකට මේ මුලින්ම අපිටවා මේ අභිධර්මයෙන් තියෙන සැක යම් තාක් දුරකට දුරු කරගන්න කාරණා කීපය දක්වන්නට. එම නිසා මුලින්ම මේ සූත්‍ර පිටකයේම මේ අභිධර්මයේ ගැන සඳහන් වන කාරණා කීපයක් අපි දක්වන්නට කැම. යෙදුනා මේ කෘතියේ. ඉතින් ඒකේ පළවෙනි කාරණය තමයි මේ 8 වෙනි පිටුවේ සඳහන් වෙන්නේ මේ දීඝනිකාය සංගීති සූත්‍රයේ එන ඡේදය. එතන මේ අභිධර්ම කියන වචනය සඳහන් වෙනවා ඒ කරුණ දැක්වීමේදී. ඒ යම් භික්ෂුවක් ධර්මයට කැමති වෙනවද බොහොම ප්‍රියශීලී ආකාරයෙන් කටයුතු කරනවද ඒ ධර්ම දේශනා ඇසීමෙහි ප්‍රිය වෙනවද ඒ ගැඹුරු ධර්මයේහි අභිධම්මයේ කියන වචනේ සඳහන් වෙනවා ඒ වගේම ගැඹුරු විනය අභිවිනය කියලායි පාලියේ තියෙන්නේ ඒ බොහෝ සතුටටපත් වෙනවද ඒක ඔහුට නාත කරන ධර්මයක් බවටපත් වෙනවා කියලා සඳහන් වෙනවා දැන් මේ අභිධම්ම කියන වචනය ගැන කතා කළොත් මේ එක වෙන අදහසක් ගන්න තමයි මේ 8 සහ 9 පිටුවල විශේෂයෙන්ම තියෙන ඒ උද්ෘත යදාගෙන තියෙන්නේ. දැන් අපි කියන වචනේ විවිධ අර්ථ තියෙනවා. විශේෂිත ධර්මයේ කියන අදහස තමයි මේ ඡේද වලින් ඉස්මතු වෙන්නේ. සාමාන්‍ය ධර්ම කාරණයකට එහාගේ විශේෂිත ධර්මයක් කියන එක. දැන් අපි ගත්තොත් පංච ඉන්ද්‍රිය, පංච බල මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වේවා මේ ලෝකේ හැමදාම පවතින ධර්ම කාරණයක් නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් විශේෂයෙන් ඉස්මතු කරන ධර්ම න්‍යායන් මේවා. ඉතින් සත්‍යස් බෝධිපාක්ෂික ධර්මම එතකොට සමස්තයක් වශයෙන් ගත්තාම මේ විශේෂිත ධර්ම න්‍යායන්. ඉතින් ඒවට අභිධර්මය කියලා අපිට කියන්න පුළුවන්. විශේෂිත විනය කාරණා දැන් භික්ෂුන් වහන්සේලාට ඒ ප්‍රාතිමොක්ඛ සීලය කියලා දෙයක් තියෙනවා. එතකොට සාමාන්‍ය මිනිසුන්ගේ මේ ලෝකේ මිනිසු විනයක් පැනෙවෙන තත් එක්තරා මට්ටමකට ඇති කර ගන්නා වූ සංවරයක් තියෙනවා. එයින් එහාට ගිය විශේෂිත විනයක් කියන එක තමයි අභිවිනය කියන එකෙන් මෙතනදී අදහස් කරන්නේ. එතකොට අභිධර්ම පිටකයටම කියලා අපිට කියන්න අමාරුයි. ඉතින් ඒ වගේ අවස්ථා දෙකක් මේ පළවෙනි 8 සහ 9 කියන ඡේද දෙකේ දක්වලා තියෙනවා. දෙවෙනිට උද්දෘත කරලා තියෙන්නේ මේ මහා ගෝසිංග සූත්‍රයේ කාරණයක්. ඒ කියන්නේ සරියුත් ස්වාමීන් වහන්සේ මුගලන් කාශ්‍යප ආනන්ද රේවත යනාදී මහා ශ්‍රාවක හිමිවරුන් එක් අවස්ථාවක සල්වණේක මුණ ගැසෙන වෙලාවක ඇති වුණු කතා බහක කොටසක්. එක එක ස්වාමීන් වහන්සේ එතනදී අදහස් දක්වනවා මේ සල්වණය මොනතුලින්ද ලස්සන වෙන්නේ මොනතුලින්ද ප්‍රභාස්වර වෙන්නේ කියලා. ඒ අතරදී මේ මුගලන් ස්වාමීන් වහන්සේගේ තමන්ගේ අදහස දක්වනවා මේ සෝභමාන වෙනවා මේ සල්වණය යම් කලෙක මේ භික්ෂුන් දෙනම අභිධම්ම කතං කතෙන්ති අභිධර්ම කතාව කරද්ද එකිනෙක අහන ප්‍රශ්න මනාව විසඳද්ද ඒ වගේම වුන් අතර ඒ ප්‍රශ්න විසඳීමේ කිසිම අවහිරතාවයක් නොපවතිද්ද මනාව ඒ කතාව ගලාගෙන යනවාද අන්න ඒ වගේ භික්ෂුන් දෙනමක් නිසා එහෙම නැත්නම් ඒ වගේ භික්ෂුවක් නිසා මේ ගෝසිංග සාලවණේ සෝභමාන වෙනවා කියලා දක්වනවා මෙතනත් මේ අභිධම්ම කතං කියලා අභිධම්ම කියන වචනේ සඳහන් වෙනවා අභිධම්ම කතාව තුළ මේ පරිසරයේ සෝභමාන වෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් එතනදිත් අපිට කියන්න අමාරුයි මේක මේ අභිධර්ම පිටකයටම යොමු කරලා කියපු කතාවක් කියලා. නමුත් සරලව ගත්තොත් මේ අභිධර්ම විශේෂ දහම් කාරණා ගැඹුරු දහම් කාරණා භික්ෂුන් දෙනමක් අතර සාකච්ඡා වෙනවා කියන එක මේ අදහස් වෙනවා. ඉතින් ඊළඟට ඒ 10 පිටුවේ තියෙනවිට එහාගිය විශේෂ ආකාරයට මේ අභිධර්මයේ කියන එක විනය පිටකයේ යෙදුණු අවස්ථාවක්. මේකදී තියෙන්නේ මෙහෙමයි යෝපන බික්කු පාතිමුක්ඛ උද්දිස්සමාන එවං මදේ. ඒ කියන්නේ මේ විනය පිටකයේ භික්ෂු පාචිත්‍ය පාළිය කියලා කොටසක් තියෙනවා. ඒකේ මේ භික්ෂුන් වහන්සේලාට අයත් රැකිය යුතු ශික්ෂාපද සමූහයක් දක්වලා තියෙනවා. ඒකට අදාළව විලේකන කියන ශික්ෂාපදය තමයි මේ උද්දෘත කරලා තියෙන්නේ. මේක තියෙන්නේ මේ ප්‍රතිමොක්ෂයේ දේශන කාලයේ යම් භික්ෂුවක් කියනවාද මේ කුමක් හේයින් මේ කුඩා අනු කුඩා ශික්ෂාපද උදෙසද්ද යම් තාක් එය කුකුස් පිණිසද වෙහෙස පිණිසද අපහසු බව පිණිසද සංවර්ධනයේ විතියයි කියනවාද එහෙම කිව්වොත් ඒක ශික්ෂාපදයන්ට ගැරහීමේ පාචිත්‍ය වේ යන්නේ. ඉතින් මේ අවස්ථාව පොඩ්ඩක් විස්තර කරන්න දුන්නොත් කියන්නේ බුද්ධ කාලේ බුදුරන් වහන්සේ ඒ නොයෙක් අවස්ථාවල ශික්ෂාපද පෙනෙව්වා. ඉතින් සමහර භික්ෂුන් වහන්සේලාට මේ සමහර ශික්ෂාපද ඒ රැකීමට අපහසුතා පෙනුණා. සමහර දුර්වල ස්වාමීන් වහන්සේලා හිටියා. එතකොට මානසික ශක්තිමත් නැති අය. ඉතින් එයාට මේ ශික්ෂාපද බොහොම බරක් වෙච්ච පිරිස සිටිය, විශේෂයෙන් චබ්බග්ගිය කියන භික්ෂු කණ්ඩායමක් ගැන වගේ සඳහන් වෙනවා. ඉතින් භික්ෂුන් වහන්සේලා අතර තියෙනවා පුරුද්දක්, ඒ වගේම නියමිත කාර්යය මාසකට දෙවරක් එකට එකතු වෙලා තමන් කෙරෙහි පනවපු ඒ ශික්ෂාපද සජ්ජායනා කරනවා. ඒකට අපි කියනවා ප්‍රතිමොක්ෂය උදෙසනවා කියලා. එතකොට ඒ සමහර විට ඒ අවස්ථාව වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් අවස්ථාවක භික්ෂුන් පිරිසක් රැස් වෙලා තමන්ගේ ශික්ෂාපද සජ්ජායනා කරනකොට අර ශික්ෂාපද කෙරෙහි දුර්වලත්වයක් දක්වන භික්ෂුන් වහන්සේලාට ඒ තමන් විසින් රැකිය යුතු ශික්ෂාපද ඇහෙද්දී අපහසුතාවයක් දැනෙනවා. එතකොට මේ අපහසුතාවය නිසා එක අවස්ථාවක ඔවුන් විසින් සමහරෙක් විසින් ප්‍රකාශ කරන්න තිබුණා, මොකටද ඔය හැම ශික්ෂාපදයක්ම උදෙසන්නේ, පොඩි පොඩි ශික්ෂාපද මොකටද හැමතිස්සෙම මතක් කරගන්නේ, ඕවා කියද්දී අපට ඒක වෙහෙසක් පිණිස පවතින්නේ, කුකුස් පිණිස පවතින්නේ, මනස කීරි ගහල යනවා වගේ කියලා මේ අය ප්‍රකාශ කරන්න යෙදුණා. ඉතින් අන්න ඒක ඇත්තටම ශික්ෂාපදයන්ට කරපු ගැරහීමක්, බුද්ධ ආඥාවට කරපු ගැරහීමක්. අන්න ඒ ගැරහීම මුල් කරගෙන තමයි බුදුරජාන් වහන්සේ මෙතන ශික්ෂා තවත් ශික්ෂාපදයක් පැනවුවේ. එහෙම යමෙක් ගැරහෙව්වොත් ඒකට කියනවා ශික්ෂාපද විවර්ණනකේ පාචිත්‍යයන් කියලා. ඒ තවත් නමක් දීලා තිනවා විලේකන ශික්ෂාපදය කියලා. ඒ කියන්නේ ශික්ෂාපදයන්ට ගැරහීමේ පාචිත්‍ය කියන වර්ධ වෙනවා කියලා තමයි ඉන්න අදහස් කරන්නේ. එතකොට අන්න ඒකේ හැබැයි ඒ ශික්ෂාපද පනවන අතරේ බොහෝ ශික්ෂාපද පනවද්දී බුදුරජාන් වහන්සේ ඒ වර්ධ වෙන අතරේම සමහර විශේෂ අවස්ථා හඳුන්වලා දෙනවා. මේ වගේ අවස්ථාවකදී හැබැයි මෙතන වර්ධ ඔහු ස්පර්ශ කරන්නේ නැහැ කියලා. දැන් උදාහරණයක් ලෙස සමහර ශික්ෂාපද තියෙනවා. සමහර විට ගිලන් භික්ෂුවකට ඒ අදාළ දේ සිදු වුණාට වරදක් වශයෙන් එක සලකන්නේ නැහැ. එතකොට මෙන්න මේ ශික්ෂාපදයට අදාළව අනාපත්ති කියලා 10 වෙනි පිටුවේ මැද හරියේ සඳහන් වෙනවා. යම් භික්ෂුවක් සමහර විට මෙන්න මෙහෙම ප්‍රකාශ කරන්න පුළුවන්. දැන් උදාහරණයක් ලෙස ඒ ලොකු ස්වාමීන් වහන්සේ නමක් වෙතාපු නවක භික්ෂුවක්, අපි හිතමු නවක භික්ෂුවක් වෙනවා විනය ඉගෙන ගන්න කැමතියි කියලා ලොකු ස්වාමීන් වහන්සේ කෙනෙක් ළඟට. එතකොට අර වැඩිහිටි ස්වාමීන් වහන්සේ සමහරලාට කියන්න පුළුවන් එයාගේ චරිත ලක්ෂණ බලලා, මේ ඔබ වහන්සේ දැන්ම විනය හදාරන්න අවශ්‍ය නැහැ, ඔබ වහන්සේ දැනට සූත්‍රය හදාරන්න, එහෙම නැත්නම් අභිධර්මය හදාරන්න, පසු ඔබට විනය හදාරන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. මේක එක්තරා ආකාරයකට මේකේ මේ විනය ගැන පොඩි ගැරහීමේ ස්වභාවයක් තියෙනවා. නමුත් ඒක ඔහු හොඳ චේතනාවෙන් නම් ඒ වැඩිහිටි භික්ෂුව කරන්නේ ශික්ෂාපදයන්ට විනයට අගෞරවයක් කිරීමේ අදහසෙන් නෙමෙයි. නමුත් අර භික්ෂුවට වඩා යෝග්‍යවන්නේ ඔහුගේ චරිත ලක්ෂණ අනුව, ඔහුගේ දැනට තියෙන ස්වභාවය අනුව, ඔහුසින් වඩා හැදෑරියවන්නේ සූත්‍ර අභිධර්මයේ සූත්‍රය, එහෙම නැත්නම් අභිධර්මයේ විනයට පෙරාතුව කියලා ඔහු සඳහන් කරන්න පුළුවන්. ඒක තමයි මේ අනාපත්‍ය කියලා ඒ කලවකුරින් මුද්දිත කළා ඒ තියෙන තැනේ දැන් දක්වලා තියෙන්නේ. ඉංගතුවන් සුත්තන්තේවා ගාතායෝව අභිධම්මං වා පරියාපුනස්සු පච්චා විනයම් පරියාපුනිස්සති. පසුව ඉන්ද ඔබ දැනට සූත්‍රේ හරි අභිධර්මයේ හරි හදාරන්න, ඒක පරිපූර්ණ කරන්න පස්සේ ඔබට විනය හදාරන්නට පුළුවන්නේ කියලා තමයි මේ කියන්නේ. එතකොට යම් භික්ෂුවක් එහෙම කිව්වොත් ඔහුට ඒ තුලින් අර මේ ඉහිත සඳහන් කරපු වර්ධ ශික්ෂාපදයන්ට ගැරහීමේ වර්ධ සිදු වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ අනුප්‍රඥප්තියක් පෙන්වනවා. එතකොට මෙන්න මේකේ මේ කතාව කියන්නේ නෙමෙයි මම අදහස් කළේ, මේකෙ මෙන්න සඳහන් වෙනවා අභිධම්මං වා සුත්තන්තේ වා කියලා වචන දෙකම වෙන වෙනම අරගෙන විනය කියන වචනේත් එක්කම, සූත්‍ර අභිධම් විනය කියන වචනේ එකම වාක්‍ය ඛණ්ඩය තුළ සඳහන් වෙනවා. අන්න මෙතනදී අපිට පේනවා මේ අභිධර්මය සූත්‍රේ විනය කියලා ධර්මයේ කොටස් තුනකට බෙදලා කතා කළා කියලා මේ විනය පිටකය තුළ, ඒ කියන්නේ අභිධර්ම පිටකය තුළ නෙමෙයි, මේ විනය පිටකය තුළ එහෙම සඳහන් තැනක් වශයෙන් මේක දක්වන්න පුළුවන්. මෙතනදී මේ අභිධම්මං කියන වචනේ විශේෂයෙන්ම අභිධර්ම පිටකයට යොමු කරලා අභිධර්ම පිටකය ඉලක්ක කරලා කියපු වචනයක් වශයෙන් අපිට හිතා ගන්න පුළුවන්. ඒ වගේම තවත් එකක් මේ 11 වෙනි පිටුවේ තියෙනවා. යාපන භික්කුණී අනෝකාස කතා භික්කුම් පඤ්ඤම් පුච්චේය. ඒ කියන්නේ භික්ෂුණීන්ට අදාළ ශික්ෂා පදයක ඒකේ අදහස් වෙන්නේ දැන් මේ ඒ කාලේ භික්ෂුණීන් වහන්සේලා එනවා භික්ෂුන් වහන්සේලාගෙන් උපදෙස් ලබා ගන්න. ඒ අදාළ නියමිත දිනයක් තියෙනවා. එතකොට උපදෙස් ලබා ගන්න ආවම මේ මහත් තෙරවරුන් බොහොම කාර්යබහුලයි. ඒ වගේම බොහොම ගරුකටයුතු ස්වාමීන් වහන්සේලා. ඉතින් ඒගොල්ලන්ගෙන් මේ උපදෙස් ලබා ගැනීම එක චාරිත්‍ර විනයක් තියෙනවා. අනවශ්‍ය කතා නැතුව අවශ්‍යම ඉලක්ක කරලා අවශ්‍යම කාරණේ විචාරය යුතු වෙනවා. ඉතින් එහෙම විචාරයක් නැතුව සමහර භික්ෂුණීන් සමහරලාට තමන්ගේ දැනුම පෙන්වන්න හරි එක්ක තමන්ගේ නුවණ වැඩිකම නිසා හරි මේ අනවශ්‍ය ලෙස උදාහරණ ලෙස දැන් සූත්‍රයේ කාරණයක් ඔබ වහන්සේගෙන් අහන්න අවසරයි කියලා අවසර අරගෙන පසුව නොයෙකුත් අභිධර්ම කාරණා විනය කාරණා ਵਿਚාරන්ට ගත්තා. ඉතින් අර ස්වාමීන් වහන්සේට ඒක අපහසුවක් බාධාවක් වුණා. ඉතින් ඒ කාරණේ මුල් කරගෙන තමයි මේ ශික්ෂාපදේ පනවන්නේ යෙදුනේ. මේක භික්කුණී විභංගේ චතුපාහන වර්ගයේ. ඒකේ අසදහන් වෙන්නේ යාපන භික්කුණී අනෝකාසකතම් භික්කුම් පඤ්ඤම් පුච්චය පාචිත්‍යන්ති. ඒ කියන්නේ යම් භික්ෂුණියක් අවසර නොගෙන භික්ෂුවකගෙන් ප්‍රශ්නයක් විමසුවොත් පාචිත්‍යවතක් වෙනවා කියලා. ඒක තව විස්තර කරනවා ඊළඟට. සුත්තන්තේ ඕකාසංකාරාපෙත්තා විනයං ආබිදං වම්ම පුච්චති. සූත්‍රයක් ගැන අවසර අරගෙන විනය හෝ අභිධර්මය අහන. එහෙම කළොත් ආපත්‍ති පාචිත්‍යස්ස. ඊට පස්සේ කියනවා විනය ඕකාසංකාරාපෙත්තා සුත්තන්තං වා අභිධම්මං වා පුච්චති. විනය අවසර අරගෙන විනය පිටකෙන් යමක් අහන අවසර අරගෙන සූත්‍රය හරි අභිධර්මය ගැන හරි අහන. ඉතින් ඒ වගේම තියෙනවා එතකොටත් ඒක පාචිත්‍ය. ඒ වගේම අභිධර්මයෙන් ඕකාසංකාරාපෙත්තා සුත්තන්තං වා විනයං වා පුච්චති. අභිධර්මයෙන් අවසර අරගෙන සූත්‍රය හෝ විනය ගැන විමසනවා. ওই අවස්ථා තුනේදීම අවතක් දෝෂයක් සිද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නා. දැන් මේ කොටසෙත් අපිට පේනවා මේ විනය පිටකේ භික්ෂුණීන්ට අදාළ විනය කොටසක් තුල මේ සඳහන් වෙන කාරණේ තුලත් මේ අභිධර්ම සූත්‍ර විනය කියන තුන් ආකාරයට ධර්මයේ සංග්‍රහ කරලා තිබෙන බවට. මෙතනත් මේ අභිධම්ම කියන වචනේ අභිධර්ම පිටකයට විශේෂයෙන් යොමු කිරීමක් තියෙනවා කියලා තමයි පේන තියෙන්නේ. ඉතින් මේට අමතරව පළවෙනි ධර්ම සංගායනා වෙන සංග්‍රහ ගාථාවකත් මේ අභිධර්මයේ මුල් කාලයේ තුන සාකච්ඡා කළ බවට සංග්‍රහ වුණු බවට සාක්ෂි තියෙනවා. ඒක තමයි මේ 11 වෙනි පිටුවේ අවසාන වශයෙන් දක්වලා තියෙන්නේ. උපාලි විනයං පුච්චි උපාලි විනයං පුච්චි සුත්තන්තානන්ද පණ්ඩිතං පිටකං තීනි සංගිතින් අකංසු ජින සාවකා කියලා. ඒ පළවෙනි ධර්ම සංගායනාවේදී උපාලි මහරහතන් වහන්සේ විනය විසඳුව බවටත් එහෙම නැත්නම් විනය විමසුව බවටත් සූත්‍රය ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් කළ බවටත් සූත්‍ර පිටකේ මේ අයුරින් තුන් පිටකේම සංග්‍රහ වුණු බව සංග්‍රහ තුන් පිටකේම සංගායනා කළ බව ජින ශ්‍රාවකයන් විසින් කළ බව මේක සඳහන් වෙනවා. දැන් මෙතන අභිධර්ම පිටකය ගැන කවුද ඒකට එක සාකච්ඡා කළේ ඒකට මුල්ුණේ කියලා දක්වලා නැහැ. විනය ගැන උපාලි ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ සූත්‍රය කියලා දක්වලා තියෙනවා. නමුත් මෙතන සඳහන් වෙනවා පිටකං තීනි සංගතින් තුන් පිටකේම සංගායනා කළාය කියලා. එතකොට මේ පළවෙනි ධර්ම සංගායනාව ගැන විනය පිටකේ චූලවග්ග පාළියේ එන සංග්‍රහ ගාථාවක් ඒ කාලේ හිටිය මහතෙරවරුන් කළ බවට පේන තියෙන සංග්‍රහ ගාථාවක්. එතකොට මේක පසු කාලීන සඳහන් වෙනවා. මේක මේ සියල්ලම එකතු වෙලා අභිධර්මයේ සජ්ජායනා කළ බවට මතයක් තියෙනවා. ඉතින් පළවෙනි ධර්ම සංගායනාවට ඉස්සෙල්ලා අපි ගත්තොත් දැන් බුදුරජාණන් වහන්සේ සත්වන වස් කාලේ කවුරුන් දන්නවා තවුතිසා දෙව්ලොවට වැඩම කළේ. ඒ වස් කාලේ ගත කළේ ඒ දෙව්ලොව ඒ මාතෘදිව්‍ය රාජ්‍ය ප්‍රදාන කරගෙන යම් ධර්ම කාරණයක් දේශනා කළ බවට. ඉතින් ඒක අභිධර්මය කියලා තමයි ප්‍රසිද්ධියටපත් වුනේ. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මොකක් හරි ධර්ම කොටසක් ඒ කාලේ බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකෙදී දේශනා කළා. පසුව ඒක සරියුත් ස්වාමීන් වහන්සේ මගින් ඔහුගේ ශිෂ්‍ය පරම්පරාව වෙත මේක ප්‍රචලිත කරා කියලා මේක මේ සංඝය අතර ප්‍රචලිත වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් සරියුත් ස්වාමීන් වහන්සේට ඒක අභිධර්මයේ උගන්වන්න අවශ්‍ය වුණේ මේක මනුස්ස වර්ගයාට අවශ්‍ය නිසා. ඉතින් ඒක ගැන තවත් නොයෙකුත් ඔය අතීත ඉතිහාස කතා පුවත් තියෙනවා. එතකොට අපි ගත්තු දැන් මිලින්ද ප්‍රශ්නේ නාගසේන මහරහතන් වහන්සේ කර ඒ බුද්ධ කාලෙන් අපි ගත්තොත් අවුරුදු සියවස් 5-6ක් වගේ ගිය කාලවලට මේ අභිධර්මය ගැන සඳහන් වෙනවා. එතකොට තවත් නොයෙකුත් කතා ප්‍රවෘත්තිවල මේ අභිධර්මය ගැන සඳහන් වෙනවා අතීත කතා ප්‍රවෘත්තිවල. ඉතින් බොහෝ සාක්ෂි තියෙනවා අභිධර්ම දේශනාවක් විශේෂිත දේශනාවක් බුදුරජාණන් වහන්සේ කළ බවට. සමහර නිකායවල මේ අපේ තේරවාදයේ තියෙන නොයෙකුත් අභිධර්ම කොටස් අතීතයේ දැන් තුන්වෙනි ධර්ම සංගායනාවෙන් ඒ කියන්නේ බුද්ධ වර්ෂ 315 කාලේ ලෝකෙ තිබ්බා තවත් නිකාය 18ක් විතර. ඒ වයින් සමහර නිකායවල මේ අභිධර්ම පිටක අන්තර්ගත වෙනවා. හැබැයි තේරවාදී විදිහට වඩා තරමක් වෙනස් වෙච්ච. ඉතින් ඒ හැමෝටම මේ අභිධර්ම පිටකයක් ආවේ මේකට මොකක් හරි මූලාශ්‍ර වෙච්ච අභිධර්ම ග්‍රන්ථ තියෙන්න ඕන. මේ වගේ නැත්නම් ක්‍රමානුකූලව එහෙම කෙනෙකුට ගොඩන ගන්න අවශ්‍යතාවයකුත් නැහැ. එහෙම හිතා ගන්න අමාරු. ඉතින් ඒ නිසා මේ නොයෙකුත් ඉතිහාස ග්‍රන්ථවල තියෙන සාක්ෂි, මේ වගේ මේ විනය පිටකේම තියෙන සාක්ෂි, ඊළඟට ඒ පරම්පරාවෙන් ආපු මේ ආචාර්යවරුන්ගේ ඒ තියෙන සාක්ෂි, මේ සියල්ලම ඉගෙන බැලුවම බුදුරජාණන් වහන්සේ මේ අභිධර්මයේ කියලා යමක් දේශනා කළ බවට තමයි අපිට පිළිගන්න වෙන්නේ. ඊළඟට ඒක තමන්ගේ ධම්ම මාර්ගයට කොතරම් එකතු කරගත යුතුද කියන කාරණේ වැදගත් වෙනවා. ඉතින් එක ධර්ම පරයයක් තමයි යම් ධර්මයක් හදාරනකොට තමන්ගේ කෙලෙස් අඩු වෙනවනම්, තමන්ගේ නුවණ දියුණු වෙනවනම්, තමන්ගේ ඒ නිවන මාර්ගයේ වැඩෙනවනම් ඒ ධර්මයේ ඒකාන්තයෙන්ම තමන්ට යාදෙන ධර්ම පරයයක්. ඉතින් ඒක එක එක පුද්ගලයාට සමහර ධර්ම පරයයන් වෙනස්කම් තියෙනවා. මේ ධර්මය කොහොමත් සමහර තැනකදී ගැඹුරුයි. ඉතින් සමහරෙකුට ඒක තේරුම් ගන්න නොහැකි වෙන්න පුළුවන්. සූත්‍ර ධර්මයක්, අභිධර්මයේ විනය වේවා, දැන් ඕනෑම ධර්මයක් සමහර විට එක්කෙනෙක්ට එය පත්‍යන් නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙකුට ඒක කෙනෙක් සමහරට අනවශ්‍ය ලෙස ඒක ග්‍රහණය කරගන්න පුළුවන්. දැන් අපි බැලුවොත් මේ ඉස්සෙල්ලා සඳහන් කරපු අර ශික්ෂාපද, විලේකන ශික්ෂාපද 10 වෙනි පිටුවේ උඩින් තිබෙක ඒ භික්ෂුන් ඒ ශික්ෂාපදයට කැමති වුණේ නැහැ. එතකොට සර්වඥ භාසිත ශික්ෂාපදයක් වුණාට ඒකට තියෙන නොකමැත්තනේ මේ ප්‍රකාශ කළේ. ඒ වගේ මේ ධර්මයේ කියන එක ඒකාන්ත සමහර තැනකදී මේ ඒකාන්ත වශයෙන්ම කියනවට වඩා ඒක පුද්ගල අනුබද්ධව යන කාරණයක් බවට පත් වෙනවා. එතකොට මේ ඒ සමහර ධර්මයක් සමහර කෙනෙක් නිවරට යන්න පුළුවන්, සමහර කෙනෙක් ඒ ධර්මය මනවශ්‍ය ලෙස ග්‍රහණය කරගෙන අර අලගද්දූපම උපමාවෙන් සඳහන් වනවාට වගේ වැරදි පැත්තෙන් අල්ලලා ඔහුගේ පිරිහීමට කාරණයක් වෙන්න පුළුවන්. එතකොට අභිධර්මයේ වුණත් සූත්‍රයට ගැන වුණත් විනය ගැන වුණත් කියන්නේ තියන්නේ එකයි. බුදුරණවහන්සේ වරක් දේශනා කළා මේ අධර්මයේ වගේම ධර්මයත් අතහරින්න වෙනවා කවදා හරි මේ භික්ෂුන්ගේ කලහ ඇති නොවීම පිණිස කියලා. ඉතින් අධර්මය ගැන කවර කතාද කියලා එතෙන්දී සඳහන් වෙනවා. එතකොට අපිට තේරෙනවා මේ අභිධර්මය වුණත් අපි හැදෑරීමේදී එතකොට මේක අපේ සිත දිහා බලාගෙන අපිට කෙලෙස් අඩු වෙනවද වැඩි වෙනවද මේ හැදෑරීම තුළ කියලා අවබෝධ කරගෙන මේ ගමන යා යුතු වෙනවා. එතකොට ඒ 11 වෙනි පිටුව තමයි අවසන් කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි යනවා මේකේ දෙවෙනි කොටසට. ඒක දැන් මේ දැන් සාකච්ඡා කරන්නේ ඒකේ 12 සිට ඉදිරියට. එතකොට මේකේ ඇත්තට මේ පිටුවේ ඇත්තනම් තේරුම් ගන්න පහසු දෙයක් නැහැ. ඉතින් ඊළඟට අපි ගත්තොත් මේ මේ පිටු දෙකෙන් ඇත්තටම කියන්නේ මේ අභිධර්මයේ ඉගෙනීමේ තියෙන වැදගත්කම.